Honorable Field Marshal Sarath Fonseca, you have 15 minutes.
Stuti Mulasune Garu Mantri Tumani Api Mevasthaya Katha Karanne Visaya Niyastha Sanshodhanaya Ganeema Saha Eken Ratata Sidu Wenawa Kiyana Haaniya Pilibanda Ape Kiyana Virodhatave Gana Api Dannawa Siyala Denama 78 JR Jayawardena Mahathage Vyavastha Wen Pasuwa Digin Digatama ආහු ජනාධිපතිවරණවල සියලුම මැතිවරණවල සියලුම දෙනා කතා කරා ඒ ජනාධිපති ධූරය විධායක ධූරයෙන් රටට සිදුවෙන හානිය සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඒක අහිතකර බලපාන ආකාරය ගැන ඒක නිසා විශාල මතයක් තිබ්බා මේකේ බලතල කප්පාදු වෙන්න ඕනේ එහෙම නැත්නම් මේක අහෝසි වෙන්න ඕනේ කියන මතය දිගින් දිගටම ජනාධිපතිවරණ වේදිකාවල මැතිවරණවලදී ඒ මතයේ ඉඳගෙන සියලුම පක්ෂ ජනතාවගේ ආශිර්වාදය ලබා ගන්න උත්සාහ කරා. අපි අවසානයේදී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 2015 අපේ විශාල මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපට හැකි වුණා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අරගෙන එන්න. ඒක හරහා අපි විශාල වශයෙන් ඒකාධිපති ස්වරූපයක් අරගෙන තිබුණ විධායක ජනාධිපතිගේ බලතල කප්පාදු කරා. ඒ ජයග්‍රහණය අපි ලැබුවා. දැන් ඒ ජයග්‍රහණය නැවතත් අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපි උත්සාහ කරේ මේ රට පාලනය කිරීමේ බලතල. ඒ බලය එක පුද්ගලයෙක් වටා ඒක රාශියම නවත්තලා ජනතා නියෝජිතයන් සිටින මේ පාර්ලිමේන්තුවට උපරිම බලයක් ලබා දීලා අඩුගානේ තුලනේ වෙන ආකාරයේ ජනාධිපති සහ පාර්ලිමේන්තුවට තුලන වෙන ආකාරයේ බලයක් ලැබිලා ජනතා හඬ ශක්තිමත් කරන්න ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඒක තමයි අපේ අරමුණ උනේ මම හිතන්නේ අරමුණට මේ රටේ අද වුණත් සියලුම දෙනා අනිවාර්යයෙන්ම හර්ධ සාක්ෂියට අනුව ඒ අරමුණ අනුමත කරනවා මේ රටේ ජනතාව පොදුවේ කොච්චර ඡන්දෙ දුන්නත් මොන පක්ෂයකට වුණත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතුයි ජනතා නියෝජිතයේ ශක්තිමත් විය යුතුයි කියන ස්ථාවරයේ අනිවාර්යයෙන් මේ රටේ සියලුම ජනතාව රැදී සිටින බව අපට විශ්වාසයි. 2010 ගෙනාවු ව්‍යවස්ථාව 18 වෙනි සංශෝධනය අපි දැක්කා ඒක හරහා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙන අතරේ ඒකාධිපති වාදයක් ගොඩනැගුණා. දැන් නැවතත් අපි දකින්නේ මේ අවස්ථාවේ මේ 20 වෙනි සංශෝධනය හරහා පරණ හිටපු තැනට යන්න තමයි හදන්නේ. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ශක්තිමත් කරපු ඒකාධිපති වාදය නැවත ශක්තිමත් කිරීමේ උත්සාහයක් ව්‍යායාමයක් මේ අවස්ථාවේ සිද්ධ වෙමින් පවතිනවා. නමුත් යථාර්ථය අපි දකිනවා. යථාර්ථය නම් මේ රටේ සියලුම දෙනා මේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න තමුන්නාසලා පවා තමුන්නාසලාගේ හර්ධ සාක්ෂිය දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි කියලා. නමුත් අවාසනාවකට පුද්ගලික ප්‍රතිලාභ පුද්ගලික බලලෝභී භාවය නිසා බඩගෝස්තරවාදය ඒ හද සාක්ෂිරට ඉදිරියෙන් හිටගෙන තියෙනවා. ඒක හන්ද මේ රටේ දේශපාලනඥයින්ගේ තියෙන බඩගෝස්තරවාදී මානසිකත්වය නිසා අද මේ රටේ මේ ව්‍යවස්ථා සංශෝධන සිද්ධ වෙන ආකාරයක් ඒ ආකාරයක් පිළිබිඹු වෙලා තියෙනවා. ඒ ගැන අපි ඇත්තටම හදවතින්ම අවංකවම කම්පා වෙනවා ඒ තත්ත්වය ගැන. මේ ව්‍යවස්ථා ඉසේනි ව්‍යවස්ථා සංශෝධනය කියෙව්වම ඉතා පැහැදිලිව පේන කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු ඉතා පැහැදිලි. මේ කරුණු වලට විරුද්ධව තමයි අපි මේ නැගී සිටින්නේ. ඒකෙදි කියනවා ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ලිමේන්තුව දන ගහන්න සිද්ධ වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවට දන ගහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකාධිපති ස්වරූපයක් ලබන ජනාධිපති කෙනෙක් ඉදිරියේ. ඒකෙදි කරුණු කීපයක් කැපී පේනවා. ජනාධිපතිට අගමැති ඕනෑම වෙලාවක ඉවත් කරන්න පුළුවන්. ඒක විශාල ප්‍රශ්නයක්. මෙවැනි තත්ත්වයක් ඇතිලා අපේ ආණ්ඩුව තියෙද්දිත් පහුගිය කාලේ තවුන්නාසලා දැක්කා මේ මුළු රටේම අර්බුදයක් නිර්මාණය වුණා. එවැනි දේවල් වලට ඉඩකඩ පහසුකම් සැලසීමේ මාර්ගයක් මෙතනදී නැවතත් ඇති වෙනවා. ඊළඟට ජනාධිපතිට ඕනෑම අමාත්‍යාංශයක් හෝ විෂයක් ඕනෙලාවක පවරා ගන්න පුළුවන්. මේක කරලා තියෙන්නේ මේ ඇමතිවරු ඉතා අභිමාණයෙන් මෙතන වාඩි වෙලා ඉන්නවා. නමුත් මේ බලය ලැබුණම ජනාධිපතිට ඊට පස්සේ මේ ඇමතිවරුන්ගේ අභිමානය තියෙන්නේ පිටින් පමණයි, ඇතුළෙන් ඒ අභිමානය නැති වෙනවා. ඊට පස්සේ ජනාධිපතිට ඕනෙලාක මේ ඇමතිවරු ඕන විදිහකට නටවන්න පුළුවන්. ඇමතිවරුන්ගේ ආත්ම ගරුත්වය කැලැසිලා යනවා, ඇමතිවරු පඹව බවට පත් වෙනවා. ඊළඟ ජනාධිපතිට වසරකින් පාර්ලිමේන්තුව ඉසුරුව හැකියි කියලා ගෙනාව යෝජනාවක්. දැන් ඒක වෙනස් කරගෙන තියෙන අවුරුදු දෙකහමාරකට. නමුත් මේවත් ජනතා නියෝජිතයින් පැමිණෙන තැනක්. මේ රටේ ජනතාව විශාල වශයෙන් අවුරුදු පහකට ලබා දෙන වරමක්, අවසරයක්. ඒක හිතෙන හිතන වෙලාවට කප්පාදු කරන්න ගියාම, කපන්න කොටන්න ගියාම මම හිතන්නේ ඒ හරහා ඇති වෙන්නේ නැවතත් අර්බුදයක්. ඒ අතරම ඒකාධිපති හඬකට මේ රටේ තියෙන ජනතා නියෝජිතයින්ගේ අභිමානය පාවා දීමක් තමයි සිද්ධ වෙන්නේ වගේ දේවල් කරොත්. ඊළඟ ජනාධිපතිට පාර්ලිමේන්තුව පරාජය කළ පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට යොමු කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව තමයි නීති හදන්නේ. පාර්ලිමේන්තුව තමයි තියෙන්නේ ඒ වරප්‍රසාදය ලැබිලා තියෙන්නේ අපට. මොකද අපි ජනතා නියෝජිතයෝ හින්දා මේ පනත් කෙටුම්පත් නීති රීති හදන්නේ ජනතාව වෙනුවෙන්. නමුත් ඒ ජනතාව, ඒ පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන නියෝජිතයෝ ඒවා පරාජය කරොත් මොන හරි ජනාධිපතිට නැවත බලයක් එනවා. ඒවා ජනමත විචාරණයකට වෙනම යොමු කරන්න, යොමු කරලා වෙනම මාර්ගයක් හරහා දේශපාලනීකරණය කරලා ඒවා අනුමත කරගන්න උත්සාහ දැරීමේ ක්‍රියාදාමයක් මේ හරය ඇති කරගන්න පුළුවන්. ඊළඟට හදිසි පනත් කෙටුම්පත් මේ චේතනාව තිබුණා. දැන් ඒ චේතනාව පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. හදිසි පනත් කෙටුම්පත් වලට ජනතාවට අධිකරණයේදී අභියෝග කරන්න බැරි තත්ත්වයක් ගොඩනගා ගන්න හැදුවා විශේෂ නිවස්ථා සංශෝධනය හරහා. නමුත් දැන් ඒක වෙනස් කරගෙන තියෙනවා. මම හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආපු උපදෙස් මත ඒක වෙනස් වෙලා තියෙනවා. රටේ ආරක්ෂාව ගැන හෝ ආපදා තත්ත්වයක් යටතේ එන හදිසි පනත් කෙටුම්පත් පමණක් අභියෝගයට ලක් කරන්න බෑ කියලා. ඒක තමුන්නාසලා ඉදිරිපත් කරන එකක්. තමුන්නාසලාගේ මතයක්ද ඇවිල්ලා තියෙන්නේ? හොඳයි, සමා වෙන්න වැරදීමට. කෙසේ හෝ ඒකේ වෙනසක් තියෙනවා. ඒ වෙනස ගැන අපි සතුටුපත් වෙනවා. ඒ ආකාරයට හරි ඒක ලිහිල් වෙච්ච එක ගැන ඒ ප්‍රශ්නය අපි ඒ ගැන සතුටුපත් වෙනවා. නමුත් ඉස්සෙල්ලා තිබුණ විදියට ගියා නම් මම හිතන්නේ එතෙන්දී ජනතාවගේ අයිතිවාසිකමකට, මූලික අයිතිවාසිකම් වලට අහිතකර ලෙස ඒක බලපානවා. ඊළාට ස්වාධීන කොමිෂන් සභා, අපි දකිනවා මේකේ තියෙන විශාලම ප්‍රශ්නය තමයි මේක ගැන තමුන්නාසලා විවිධ අදහස් ප්‍රකාශ කරා. ස්වාධීන කොමිෂන් සභා කියන්නේ සතපහක වැඩක් නැති දෙයක්. ඒ වගේ මත තමයි ප්‍රකාශ වුණේ. ඒ වගේ අඩුපාඩු තියෙනවා, ඒවා අනිවාර්යෙන් නිවැරදි කරගන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. අඩුපාඩු තියෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ස්වාධීන කොමිෂන් සභා සම්පූර්ණ නිර්වින්දනය කරලා, සම්පූර්ණ අක්‍රිය කරලා ඒවා පාලනය කිරීමේ හැකි බලය එක පුද්ගලයෙකුට දෙන එක රටේ පැවැත්මට, රටේ නීතිය, රටේ ජනතාවගේ අයිතිවාසිකම්, ජනතාවගේ බලාපොරොත්තු ඒවා වෙනුවෙන් කරන සාධාරණයක් කියලා අපි හිතන්නේ. ස්වාධීන කොමිෂන් සභාවලට සභාපතිවරු පත් කරන එක, නිලතල පත් කරන එක, සමාජිකයින් පත් කරන එක, අනිත් රටේ උසස් නිලධාරීන් පත් කරන එක, මේ සියල්ලම ජනාධිපතිගේ අතට ගියාම එතකොට එහෙමනම් ඊට වඩා හොඳයි ජනාධිපති අගවිනිසුරු වෙනවා. එහෙම නැත්නම් ජනාධිපතිට පුළුවන් කොමිෂන් සභාවල සභාපතිත් වෙන්න, පොලිස්පතිත් වෙන්න පුළුවන්. ඒවා ටික ඔක්කොම මෙහෙවලා ඉවරලා අර ගොල්ල පබේ වගේ ඉන්නවා. මේ ක්‍රියාදාමයෙන් කොහොම සිද්ධ වෙන්නේ එකයි. ඒක හරි, ඒක පිළිගන්න, ඒක ඓතිහාසිකව තියෙන දෙයක් ඇමතිතුමා. ඒක වරදවා තේරුම් ගන්න එපා. ත්‍රිවිධ හමුදාවල හමුදාපතිවරු පත් කරන එක ලෝකේ හැම රටකම අනිවාර්යෙන් රටේ රාජ්‍ය නායකයා කරන දෙයක්. ඒක අනිත්‍යවත් එක්ක කලවම් කරගන්න එපා. මගේ වෙලාව සීමිතයි, ඔබතුමා කරුණා කරලා මට වෙලාව දෙන්න කතා කරගෙන යන්න. නමුත් ස්තුතියි ඒක මතු කරාට. ඊළඟට දැන් මේ ක්‍රමය අනුව අපි දකිනවා කොමිෂන් සභාවලට ඒවා අක්‍රිය වෙනවා, නිෂ්ක්‍රිය වෙනවා. නමුත් අපි කරන්න ඕනේ ඒක නෙමෙයි. ඒවා ශක්තිමත් කරලා අඩුපාඩුකම් තියෙනවා නම් තමුන්නාසලක හදාගන්න. එතකොට මෙයාට ස්වාධීන භාවයක් ලබා දෙන්න. ඒ අතරෙම අඩුපාඩු හදාගෙන ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයක් ගැන හිතන්න. එතකොට අපටත් ඒක සහයෝගය දෙන්න පුළුවන්. ඒක එතන සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකීමට වර්තමාන ව්‍යවස්ථාවේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකීම, ජාතික සංහිඳියාව අසාධාරණ මැතිවරණ පැවැත්වීම, ඒ කියන විධිවිධාන ඒවා ව්‍යවස්ථානි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඒවා අතහැරලා තියෙනවා, අතහැරලා දාලා තියෙනවා. මම හිතනවා ඒවා සාමාන්‍යයෙන් බොහොම බලගතු ව්‍යස්ථාවක නීති රීතියක ඒ කාරණා තියෙනක හොඳයි. මොකද ඒ රටේ ආරක්ෂාවට, රටේ පැවැත්වට, ජනතාවගේ ආරක්ෂාව සහ ජනතාවගේ සුබසාධනයට මේ සියල්ලටම ඒවා ඍජුව හෝ වක්‍රව හෝ ක්‍රියාත්මක වෙන දේවල් නිසා ඒවා තියෙන්න ඕනේ කියන මතේ මම ඉන්නවා අනිවාර්යයෙන්. ඊළඟට අනිත් කාරණාව තමුන්නාසෙලා දැනට ඒක වෙනස් කරගෙන තියෙනවා. අපි දැක්කා තමුන්නාසෙලාගේ චේතනාවක් තිබ්බයි ඉස්සෙල්ලා මේ අගමැති සහ ජනාධිපති යටතේ තියෙන ආයතන, ඒ සමාගම් විශේෂයෙන් විශාල මුල්‍යමය සංකර්ණයක් තියෙන සමාගම්, ඒ වගේ මුල්‍යමය ශක්තියක් තියෙන සමාගම් ඒවා විගණනය නොකරන. නමුත් ඒක දැනට වෙනස් වෙලා තියෙනවා ඒ தත්ත්වය. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් එවැනි චේතනාවකින් ඒක කරන්න ගියපු එක ගැන මම හිතනවා අපිට සැකයක් ඇති වෙනවා. ඒක සාධාරණද? ඒක සාධාරණද? ඒක රටට ආදරයට කරන දෙයක්ද? රටේ අනාගතයට ආර්ථිකයට ආධාරයෙන් කරන්න හදපු දෙයක්ද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක වැරදි දේවල් සඳහා පාර කපන ක්‍රියාදාමයක් මිසක් හරි දෙයක් සඳහා ගන්න උත්සාහයක් හැටියට අපි දැක්කේ නැහැ. කෙසේ හෝ මේ සියල්ල හරහා අපි දකින්නේ ජනාධිපතිට අසීමිත මුක්තියක් ලබා ගැනීමේ ක්‍රියාදාමයක් තමයි තියෙන්නේ. මුක්තියක් සහ ශක්තියක්. ඒතකොට නැවතත් ඒක එක වචනයෙන් කියනවා නම් තමයි අපි ඒකාධිපති ස්වරූපයක් ලබා දීම, එතුමා ඉස්සරහට දාගෙන දේශපාලනය කරලා, එතුමා වීරයෙක් කරලා, එතුමා වන්දහන් හදලා, ඒ මුවාවෙන් දේශපාලන බලවේගයක් ගොඩනගාගෙන සියලු දෙනා පවතින දරණ උත්සාහයක් හැටියටයි මම දකින්නේ. ටිකක් විවෘත ඇසකින්, විවෘත මනසකින් මේක බැලුවා. මොකද ජනාධිපතිතුමා ඔළුවට මේ වගේ දේවල් දාලා මේ වගේ මානසිකත්වයක් ගොඩනගලා තවුන්නාන්සලා ජනාධිපතිට කියවලා ජනාධිපති කියන සමහර ප්‍රකාශයින්ද අපි දැක්ක පහුගිය දවස්වල ජනාධිපතිතුමා කියනවා එතුමාගේ වචනේ තමයි චක්‍රලේඛනේ කියලා. එතකොට ඒ වගේ දේවල් කිව්වම ඒකෙන් තේරෙන්නේ අනිවාර්යයෙන්ම ඒකාධිපතියෙක්ගේ මුවකින් පිට වෙන්න පුළුවන් වචන ඒවා. ඒවක් පිළිගන්න බෑ. එහෙම දෙයක් වෙන්න බෑ මේ රටක් වුණාම. රටක් වුණාම සදාචාරයක් තියෙනවා, යම්කි සංස්කෘතියක් තියෙනවා. ඒ වගේ රටවල ඒ වගේ දේවල් සිද්ධ වෙන්න බෑ. ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම නොමග නොගිහිල්ලා මේක තේරුම් ගන්න ඕනේ. ජනාධිපතිතුමාට විශාල කාර්යභාරයක් තියෙනවා, වාකීමක් තියෙනවා මේක තේරුම් ගන්න. දැන් ඊළඟට මම විශේෂයෙන් කතා කරන්න ඕන කරුණු කීපයක් තියෙනවා. කෝවිඩ් වසංගතය ගැන මම කතා කරන්න ඕනේ. මේ සභාවේ හුඟක් කතා කරා, කෑ ගැහුවා, ගාලගෝට්ටියක් තිබුණා. මේක දැන් සමාජගත
Honorable member, you have 2 more minutes.
කතාවේ භාගයක්වත් ඉවර නැහැ. එහෙනම් කෝවිඩ් ගැන කතා නොකර එතනින් එහාට මට එක පණිවිඩයක් දීලා යන්න වෙනවා. තමුන්නාන්සේලාගේ පහුගිය මැතිවරණ දෙකේදී අපි දැක්කා තමුන්නාන්සේලාගේ සටන් පාඨය වුණේ. මේක ඉතා වැදගත්. මම මේ හුඟාත් දේවල් නොකිය මේක කියලා ඉවර කරන්න හදන්නේ. සටන් පාඨය වුණා ත්‍රස්තවාදී මුස්ලිම් අන්තවාදය. ඒක හරහා තමුන්නාන්සේලා උත්සාහ කරා සිංහල බෞද්ධ ඡන්ද එක තැනකට ඒක රැසි කරන්න. සිංහල බෞද්ධයාගේ මානසිකත්වයක් ගොඩනගන්න හැදුවා. මුස්ලිම් ප්‍රජාව ගැන අනතුරක් අඟවලා අන්තවාදයක් තියෙනවා, වහබ්වාදයක් තියෙනවා, මුස්ලිම් දොස්තරවරු භයානකයි, ඒ වගේ මතයක් හැදුවා. නමුත් තමුන්නාන්සේලා ඒ මතේ ගොඩනගලා, ඒ මතේ මතින් ගොඩ වෙලා මම මේකට විරුද්ධයි, ඒ මතේ හදපු එකට විරුද්ධයි, මොකද මං ජාතිවාදයට විරුද්ධයි, මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනාටම හොඳ ඉතිහාසයක් තියෙනවා, හොඳ සංස්කෘතියක් තියෙනවා, ලස්සන සංස්කෘතියක් තියෙනවා, අපි එකට ඉන්න ඕනේ. නමුත් තමුන්නාන්සේලා ජනතාව නොමගරලා ඊට පස්සේ මේක කරපු දේ වැරදි කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඒ ගත්ත පියවර වැරදි. තමුන්නාන්සේලා අධිකරණ ඇමති බවට පත් කරන මුස්ලිම් ජාතිකයේ. ඊළඟට බුද්ධිංශල නායකය හැටියට පත් කරන මුස්ලිම් ජාතිකයේ. ඊළඟට ආරක්ෂක ලේකම් ගිහිල්ලා මන් දැක්ක රූපවාහිනිය කියන එක තැනක අපේ යුද හමුදාවේ ලක්ෂ දෙකේ හමුදාවේ හිටපු නිර්භීතව නිලධාරියා කියලා මුස්ලිම් නිලධාරියෙක්ගේ නමක් කිව්වා. අපේ රටේ හිටපු හොඳම බුද්ධි නිලධාරියා කියලා මුස්ලිම් නිලධාරියෙක්ගේ නමක් කිව්වා කර්ල් මුතාලිබ්ගේ. ඒතෝ තමුන්නාන්සේලා එක පැත්තකින් බෞද්ධ ජනතාව නොමගරනවා. මම තමුන්නාන්සේලා ඉල්ලා සිටනවා. තමුන්නාන්සේලා මේ මාර්ගයේ යනවා නම් යන්න අපි උදව් කරන්න. අනිවාර්යයෙන් මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ ඓතිහාසික අනන්‍යතාවය ආරක්ෂා කරන්න ඕනේ. ඒක දාන්න ඔය 20 වෙනි සංශෝධනයේ දාන්න. අපි ඒකට අත උස්සන්න. නමුත් තාපේලියක් එකතු කරන්න අනිකුත් ජාතීන්ට අවශ්‍ය ආරක්ෂාව නිදහසේ සියල්ලක් අපි ලබා දෙනවා කියලා. තමුන්නාසලා එහෙම පියවරක් ගන්න නැහැ. තමුන්නාසලා අර වගේ දේවල් කරලා ජාතිවාදී අවුස්සනවා.
Honorable member, your time is up. Please wind up.
පියවරක් ගෙනියනවා. තා එක විනාඩියක් දෙන්න. ඊයේ මෙතන මන්ත්‍රී කෙනෙක් කතා කරා හමුදා නිලධාරීන් ගැන ඒගොල්ලන්ගේ මානසිකත්වය ඒගොල්ලන් දේශපාලනය කරන්න බෑ වගේ කතාවක්. ඒක මම නැවත මතක් කරලා දෙන්න ඕනේ. මම ඊයේත් ඒක මතක් කරා. හමුදා ප්‍රධානීන් ඇමරිකාවේ විශේෂයෙන්ම ජනාධිපතිවරු 4 දෙනෙක් නැත්නම් 5 දෙනෙක් ඉඳලා තියෙනවා හමුදා ජෙනරල්ලා. යුනිෆෝම් එක ඇඳගෙන ජනාධිපතිවරණයට ඉල්ලලා දිනුවට පස්සේ යුනිෆෝම් එක ගලවලා ගිහිල්ලා වැඩ බාර ගත්ත එක්කනේ. එකන්ද එවැනි මත ගොඩරා ගන්න එන්න එපා. මේ සභාවේ තව කට්ටිය ඉන්න අපේ පැත්තේම ඉන්නවා. ඊයේ පෙරේදා එක්කෙනෙක් කිව්වා දැන් හමුදාමේ නිරෝධායනයක් දාලා තියෙනවා කිව්වා. ඊළාට කිව්වා ඩෙන්ගු ආවා සරම්ප ආවා මැලේරියා ආවා අපි හමුදාව දැම්මේ නැහැ කිව්වා. ඒ වගේ මෝඩ කතා කියන මිනිස්සු ඉන්න අපේ පැත්තේ. නමුත් මේ හමුදාව කරන මේ ක්‍රියාදාමය අපි අගයන්න ඕනේ. මේ සභාවේ තව එක්කෙනෙක් ගිය පාර මේ සැසිවාරයේදී කිව්වා මං අහ බල්ලා මට ඇඟිල්ල දික් කළා හමුදාපති හමුදාවේ සබලියෝ 20ක් දූෂණය කළා කියනවා කිව්වා. ඒ වගේ කතා කියන අය තමුන්නාසලා හදාගන්න. යුද හමුදා කියන්නේ ඉතා පිරිසිදු තැනක්. ඒකේ හමුදාපතිලට බෑ ස්ත්‍රී දූෂණය කරන්න. හමුදා සබලියෝ කියන්නේ ගෞරවණීය විදිහට ජීවත් වෙන කට්ටියක්. ඒගොල්ල හමුදා ඇතුලේ දූෂණයට ලක් වෙන්නේ නැහැ. හැබැයි ඒ කියපු පුද්ගලයාට මම මතක් කරලා දෙන්න ඕනේ එයා වඩේ විකුණන කාලේ කෝච්චියේ අපට ආරංචි වඩේ යටින් ගංජා තියාගෙන විකුණුවා කියලා. දුම්රේ ස්ථානවල හිටපු හිඟන ගෑනු දූෂණය කරා කියලා. ඒවා කරපු පුද්ගලයෝ ඇවිල්ලා හමුදාවට
මඩ ගහන්න
පිළිකුලින් හෙලා දකින්න. බොහොම ස්තුතියි.
Thank you. Honorable Professor Tissavitarana, you have 12 minutes.
Thank you, Deputy Speaker. Mama, me Lanka Samasamaja Pakshaya wenuwen me parliamentuwe mage kathawa karanne ape Sri Lanka පොදුජන පෙරමුණේ නායකත්වයේ පොහොට්ටුවේ ඒ සන්ධානයේ සාමාජිකයෙක් හැටියට මේ ආණ්ඩුවේ සිටින ගමන් ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙක් හැටියට මගේ අදහස් ඉදිරිපත් කරන්න මම කැමතියි. කියන්නේ කනගාටුදායකයි අප රටේ මෙච්චර කල් මේ සාකච්ඡා කරන්න වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ අනවශ්‍ය තත්ත්වයක් මතුවෙලා තියෙන නිසා. අපේ රට බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් මොඩල් පාර්ලිමේන්තු ක්‍රමය හරහා 1931 සිට මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් හොඳට ශක්තිමත්ව දියුණු වුණා. ඒක අප රටට ඔබින ආකාරයේ දියුණු වෙලා ඒක තුළින් අපේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය පාවිච්චි කරලා ආණ්ඩු වෙනස් කරලා මේ දේශපාලනයට සම්බන්ධ වෙලා අප රටේ මේ දේශපාලන තීන්දු ප්‍රතිපත්ති සකස් කිරීමට වුණත් බලපෑම් කරන්න පුළුවන් වුණා. අවාසනාවන්වත 1972 අපි ජනරජයක් වෙන ජනරජ ව්‍යවස්ථාවකුත් මේ ඇති කරගෙන අප රටේ ජනතාවට ස්වයංභාවය ලබා දුන්නා. ඒක මම සතුටුයි කියන්නේ ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායකෙක් ආචාර්ය කොල්විනාඩි සිල්වා මැතිතුමා වෙනුවෙන් තමයි මේ ව්‍යවස්ථාවත් සකස් කළේ. ඒ ස්වයංභාවය ලබා දුන්නා. ඒක තුළින් ජනතාවගේ ඒ ලැබුණු මේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිය තවත් වැඩි වුණා. නමුත් 1978 TR ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායක විසින් බද්ධ කළා ඇමරිකාවෙත් යුරෝපයේ අනිකුත් රටවල් වලත් තියෙන ජනාධිපති ක්‍රමය. ඒක බද්ධ කරලා විධායක ජනාධිපති ක්‍රමයෙන් මේ හැරුවා අර නාමික ජනාධිපති කම වෙනස් කරලා. ඉතින් මේ එදා සිට අද දක්වා කොච්චර කල් කොච්චර වෙලා නාස්ති වෙලා තියෙනවද, කොච්චර මේ රට දියුණු කරන්න කටයුතු කරන්න එක්ව මේ තියෙන අභියෝගවලට මුහුණ දෙන්න අවශ්‍ය වෙලා තියෙනකොට මේවා ගැන සාකච්ඡා කරන්න. කියන්නේ දැන් අද අපේ රටේ මේ ක්‍රම දෙක තියෙනවා. මේක වෙනස් කරන්න අලුත් ව්‍යවස්ථාවක් හදන්න අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මේ තත්ත්වයෙන් අපි ගොඩ එන්න ඒක අපි කළ යුතුයි. මම මේ අවස්ථාවේදී විසිවෙන සංශෝධනය කියන්නේ මේ 1978 ව්‍යවස්ථාව දිහා බැලුවම සංශෝධන 19ක් ගේන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් 20 එකකත් ගේනවා. දැන් මේ සංශෝධනයයි කලින් සංශෝධන තුලින් එක්කෝ ජනාධිපතිගේ බලය වැඩි කරන්න තත් කරනවා, නැත්නම් අනිත් පැත්තෙන් මේ අගමැති හා පාර්ලිමේන්තුවේ බලය වැඩි කරන්න තත් කරනවා. ඉතින් මේකෙන් තනින් තන වෙලාවෙන් වෙලාව මාරු කරගෙන අපි වාද විවාද කරනවා. නමුත් දැන් අපි මම හිතන්නේ ඇවිල්ලා තියෙන තැනකට මේක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඉතින් දැන් 20 සංශෝධනය නොයෙකුත් අඩුපාඩුකම් අනුතුරුදායක දේවල් ඒකේ තිබුණා. 4 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කරලා තියෙනවා. තව 3 සම්බන්ධව යම් සංශෝධන කරලා තියෙනවා හොඳ අතකට. ඒත් තවත් ඉතුරු ප්‍රශ්න තියෙනවා. නමුත් මේවා සම්බන්ධව ප්‍රධාන වශයෙන් අර රටවල් දෙකක පුරවැසිභාවය රැගෙන ඒ ද්විතික පුරවැසිභාවය තවම තියාගෙන තියෙනවා. ඒක වෙනස් කරන්න ඕනයි කියලා ඊයේ අපි මෙතන පාර්ලිමේන්තුවේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් අපි ටික දෙනෙක් ගිහිල්ලා ගරු ජනාධිපතිතුමා හම්බ වෙලා මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරලා අපි මේකට විරුද්ධයි කියලා අපි පැහැදිලිව සඳහන් කළා. අපි කිව්වා මේක වෙනස් කරන්න පුළුවන් නම් ඉක්මනට කරන්නයි කියලා. එතුමා ඒක කරන්න දැන් පුළුවන් කමක් නැහැ කියලා කිව්වට පොරොන්දු වුණා, බාරගත්තා. ලබන අවුරුද්දේ 2021 ඒ ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාවක් සකස් කරනකොට මෙන්න මේවා සියල්ලම ගැන අපිට සාකච්ඡා කරලා මේ සුදුසු ආකාරයකට විසඳන්න අවස්ථාව ලැබේවි කියලා. ඒක නිසා මම හිතන්නේ එතුමා ඒ කිව්ව දේ අපි විශ්වාස කරනවා. එතුමා සාමාන්‍යයෙන් කියන දේ කරන පුද්ගලයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේක සදහටම මේ එන අවුරුද්ද වෙනකොට මේ නොවෙම්බර් එකෙන් පටන් අරගෙන මේ ඩ්‍රාෆ්ට් එකක් පිළියෙල කරලා එතනින් එහා සාකච්ඡා කරලා අපි මේ රටට ඔබින නියම ව්‍යවස්ථාවක් සකස් කරන්න අපි ගමන් කරමු. ඒක අපි එන අවුරුද්ද වෙනකොට සම්පූර්ණ කරමු. එහෙම කරලා එක ලංකාවක් හැටියට, එක ලාංකික ජාතියක් හැටියට අපි කටයුතු කරමු. මෙතන මේ නොයෙකුත් අදහස් මතුවුණා. මම ලංකා සමසමාජ පක්ෂයේ මේ සමාජිකයෙක් හැටියට සඳහන් කරන්න ඕන. අප රට දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදවලට මුහුණ දෙනවා. මම කණගාටු වෙනවා අපේ රටේ මෙතන පාර්ලිමේන්තුවේ සාකච්ඡා යනකොට යම් මේ ඇමතිවරුන් පවා මේ ආණ්ඩුවේ හා රටේ කටයුතු කරනකොට අප රට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුදය ගැන හිත නොදී තමයි කටයුතු කරන්නේ. ලෝකයේ දරුණු ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒක අවපාතයක් වෙන තත්ත්වයකට වර්ධනය වෙනවයි කියලා ඒ ආර්ථික විද්‍යාඥයින් සඳහන් කරලා තියෙනවා. මේ ගිය මාස දෙක
තුනේ
ඒ අය කියලා තියෙනවා. සමහර විට පොඩ්ඩක් දැන් ආර්ථික ආයත් නැගිනවා, ඒ අවපාතය ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් කවුරුත් දන්නවා මේ ආර්ථික අර්බුද මේ කුඩා රටවල් වලට, කුඩා ආර්ථික වලට තමයි වැඩිම බලපාන්නේ. නමුත් විශාල ආර්ථිකයක් ලයික් ඇමරිකාව හා යුරෝප ආර්ථික වලට ඒ බලපානකොට ඒක අපිට බලපානවා. ඒ ඇඟලුම් ඉල්ලීම මේ බහිනවත් එක්කම මෙහේ ඇඟලුම් කර්මාන්තයේ සේවකීන් රැකියන් නැති වෙනවා පමණක් නෙමෙයි, දැන් කර්මාන්ත ශාලා වහන්නත් පටන් අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වාගේ දරුණු ආර්ථික අර්බුදයක් ඉදිරියේ තමයි අප රට තියෙන්නේ. ඒක කොවිඩ් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොවිඩ් ප්‍රශ්නේ ගැන නිසි සැලකිල්ලක් නොදක්වා අපි කටයුතු කරපු නිසා තමයි ඒක අයත් මතුවෙන්න මේ පටන් අරගෙන තියෙන්නේ. ජනතාවට හැඟීමක් දීලා තිබුණා මේ හරියට ඒ ප්‍රශ්නේ විසඳරයි කියලා. ඉතින් අර මේ සෞඛ්‍ය නීති අනුව නෙමෙයි කටයුතු කළේ. ඒකෙන් මේක අයත් මතුවෙන්න මේ ඇවිත් තියෙනවා. මේ යුරෝපයේ මේ සීතල කාලේ මේක තවත් වැඩි වෙයි. ඉතින් ලංකාවෙත් මේක තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ආර්ථික ප්‍රශ්නත් වැඩි වෙන්න පුළුවන් වෙයි. ඉතින් අපි එහෙම නෙවෙයි කටයුතු කරන්න ඕනේ. මම ඉතාමත් මෝහනකමින් ඉල්ලීමක් කරනවා අපි සියලු දෙනාම එක් වෙලා මේ ප්‍රශ්නය අපි මේ සදහටම විසඳමු. මේ එන අවුරුද්දේ මේ ජනාධිපතිතුමා අපට මේ පොරොන්දු වුණ ආකාරයේ ඒක කරන තුළු අපි අපි මේ බර දාන්න ඕනේ. එකට එක ලාංකික ජාතියක් හැටියට අපි කටයුතු කරන්න ඕන මේ දරුණු ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න. දැන් සමසමාජ පක්ෂය හැටියට අපි ජාති බේද, ආගම් බේද, කුල බේද වලට විරුද්ධයි. මෙතන මේ කතා වුණා මේ වාගේ මේ ජාති බේද, ආගම් බේද අවසන්ව යම් මේ දේශපාලන මේ පක්ෂ කටයුතු කරනවායි කියලා. ඒකත් මම අපි හෙලා දකිනවා. අපි ඉල්ලීමක් කරනවා සියලු දෙනාම එක ලාංකික ජාතියක් හැටියට එක්ව කටයුතු කරලා අපේ රට මේ තියෙන අපහසු අමාරු තත්ත්වයෙන් ගොඩ ගන්න ක්‍රියා කරන්නයි කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා. බොහොම ස්තුතියි. Thank you.
Honorable Gajendra Kumar Ponnambalam, you have 18 minutes.
How many?
18 minutes.
I have 20.
Yes, the new amendment, 18 minutes has.
Honorable Deputy Chairman, I'm glad that I'm following Professor Tissavitharana. A progressive at heart, although he happens to be seated on the wrong side when this bill is being presented. I don't intend to go to the details of the bill, Honorable Deputy Chairman. I think many members on this side of the House have critiqued the bill sufficiently to show its lack of democracy and tightening the hold of the state in the hands of an individual. But you certainly have to ask yourself, why is the country facing this situation? Since 1978, particularly since 94, after over a decade of the 78 Constitution, there has been a clear move by members of both sides of this House, whichever party that was in power, realizing that the executive presidency was authoritarian in character, that the executive presidency must be demolished, must be repealed, and a democratization process must commence. But that process is being reversed today. And one must ask why that is happening. I am not surprised. My party is not surprised, Mr. Deputy Chairman. And it is that point that I wish to make in my contribution today. I wish to draw to the attention of this House that there is a process of transformation that is taking place of the state. And what is happening today here is in fact consistent with the direction of that transformation. I disagree with my honourable friend Mr. Sumandran. My argument is that since 94 till now, what was happening was an anomaly. The 17th Amendment to the Constitution and the 19th Amendment to the Constitution was an anomaly. It was trying to reverse the direction, in which the state has been travelling for the last 72 years. So for that point, I wish to draw your attention to the Salisbury Constitution, which is the first constitution that this country had since the British departed. As you know, the Salisbury Constitution came in the backdrop of the Pan-Singular Board of Ministers being appointed in 1936 January. And at that time, the Tamil politicians rose up against that move. They saw it as a very clearly a nationalistic, Sinhala, hegemonic move to usurp state powers to one community, especially a community that is 75% in population. And in the debate that happened thereafter, particularly when the Salisbury Commission was sitting, eventually the Salisbury Commission came up with a constitution that can be described as moderately conservative form of liberal democracy based on the British system of government. And what was foremost in the mind of the Salisbury Commission, at that time was to make sure that ethnic harmony was in some way adhered to. They wanted to encourage a national consciousness and create a constitution that would meet the requirements of a plural society. That was the aim. And it was Article 29(2) which prohibited Parliament from conferring
order, please,
upon any community.
Order, please. Honourable Rohini Vijayaratne to the chair, please.
I thank you, madam. So Article 29(2) attempted to prohibit Parliament from conferring upon any community or religion a benefit that was not conferred on other communities or religions. It formed the cornerstone in creating the space for all the peoples that inhabited the island to explore the confines of a single state. It was precisely this overriding nature of Article 29.2 which made all actions of the state subservient to it and made any act that purported to violate it to be deemed unconstitutional, that created the bedrock, that created the fundamental agreement between the plurinational inhabitants of this island to come within that state. In a Privy Council judgment, Bribery Commission versus Ranasinghe, 1964-66 NLR at page 78, Lord Pierce, the Honourable GLP is here, he would know this very well. Article 29.2 was seen as, says this, seen as forming a solemn balance of rights between the citizens of Ceylon, the fundamental conditions on which inter se they accepted the constitution, and these are therefore unalterable under the constitution. So that was the bedrock on which Sri Lanka got independence. And it was that Article 29.2, Madam Presiding Member, that the other non-Sinhala Buddhist people inhabiting this island were asked to repose confidence in remaining within Sri Lanka. There were certain other measures also, the creation of a second chamber, the Senate, Judicial Service Commission was independent, the Public Service Commission was independent, judicial appeals to the Privy Council. These are all measures that were created to safeguard the non-Sinhala Buddhists who at that time were having severe reservations with regards to the direction the Sri Lankan state would take post Pan-Sinhala Board of Ministers being appointed in 1936. But it didn't take long, Madam Presiding Member. The Ceylon Citizenship Act, 6 months after independence, Act No. 18 of 1948, then thereafter the Official Languages Act, No. 33 of 1956. These events make clear that despite Article 29.2, the Sri Lankan state was transforming, and it was transforming in the direction of becoming a Sinhala Buddhist hegemonic state. Then at that stage, precisely because of judgments like Lord Pierce, and also in the Kodiswaran case, where Article 29.2 were made the cornerstone, and the interpretation given was that Article 29.2 was the social contract that kept this country united, that made other communities to come together and to live within this one country, there was fear. And in 1972, when the first Republican Constitution was enacted, the tragedy was that that very social contract was done away with. The stated reason for the need for a new constitution was stated to rid the country of the remaining vestiges of British colonialism. That might be true. That might be true. In fact, the Honorable Prime Minister stated that he was very proud. He was very proud that that act took place. But in practice, The 1972 Constitution merely completed the process of state transformation into a Sinhala Buddhist centralized state. That is the direction Sri Lanka was taking. For the first time, Sri Lanka explicitly was declared as a unitary state. I already mentioned Article 29.2 was being removed. Removal of appeals to the Privy Council, the removal of the Second Chamber, these are all consistent with the direction that Sri Lanka was becoming a single Buddhist state, but at the same time, it was centralizing. Sinhala was made the sole official language. So the 1972 constitution formally began the process of Sinhala Buddhist majoritarian hegemony. In other words, the 72 constitution removed any pretenses of the state being a vehicle that would promote a national civic consciousness that would meet the aspirations of a multinational plural society and effectively acknowledged it to be one of a single Buddhist identity. Under the 72 constitution, madam, the single Buddhists became the custodians of the state. It is in this backdrop and it is in this direction that the 78 constitution, the second Republican constitution, was enacted. Now, at that time, Madam Chairperson, the constitution was premised on the need for rapid economic development that necessitates political stability through the formation of a strong leadership, we were told, where the executive would be free from the whims and fancies of parliament and where the executive would be unafraid to take correct but unpopular decisions. But in reality, the 78 constitution entrenched the single Buddhist character of the state by not only asking that two-thirds majority be required to alter it, but that you also needed to go to a referendum. Both the unitary character of the state and Buddhism being given the foremost place were cornerstones of entrenchment. And it is in that backdrop, madam, that we are debating this 20th Amendment. So it was after the 78 Constitution, after the J.R. Jayawardena and Ranasinghe Premadasa era, that there came a consensus amongst both sides of this house. Quite apart from the fact that the Tamils and the non-Sinhala Buddhists were ignored all along in this debate, we'll leave that aside. But there was a consensus that came from both sides of this house that this executive presidency was a disaster. And that was the small change. There was a moment where the Sinhala nation itself took a step back and began to question the character of the state. It wanted to democratize. It was trying to rebel against authoritarianism. And that was that moment of the 17th Amendment and the 19th Amendment.
Honourable Member, you have 2 minutes left.
But today, if we are going to reverse that and go back, it is only consistent with the 72-year direction in which this country is flowing. I say it with utmost responsibility, Madam Chairperson. It is the way this country has treated the non-Sinhala Buddhists, particularly the Tamil nation. It is the consistent refusal to recognize that Sri Lanka is a plurinational country and that there exist several nations in this country, the Sinhalese, the Tamils, why even the Muslims? It is the refusal and the consistent denial of that plurality and the need to centralize that is creating this monster. And it is this monster that is today now destroying your own democracy. It is that consistent refusal to recognize and to be willing to share with others, no matter how numerically small they may be, to be confident to say that this country is big enough for all of us. That severe insecurity that makes it quite ordinary for members to get elected with a two-thirds majority and come and reverse democratic directions that this country has been taking since 94.
Honourable Member,
I'm winding up, madam. I'm winding up. I therefore urge members of this House on both sides, this is a mistake. This is a mistake that you all will regret. This is the beginning of a slide that will ultimately lead to not just authoritarianism but dictatorship. At that time you will ask, you will search, and you will find that the non-Sinhala Buddhists, particularly the Tamils, stood with the Sinhalese people in refusing to agree to a systematic dismantling of democracy of the Sinhala nation itself. And we hope that in that same spirit that one day you will begin to change your attitudes towards the Tamils and the Muslims and create a plurinational state. Thank you.
Garu Uday Gamman Pila Amituma Obutumat Minutu Dolahaktin
Garu Mulasana Ruda Mantri Tumini Prajatantravadi Loke Ratawalwala Vida Andukram Pautino Vidayaka Janadi Patikrame Kriatakwena Ratawal Anutunak Loke Tino Eke Tivida Akrutin Tino Purna Janadi Patikrame Arda Janadi Patikrame Vashe Evagame of Westminster Krame Natang Agamati Pramukha Vidayaka Krame Pautina Ratawal Loke Asuak Tino අරක්‍රමයේ හරියද මේ ක්‍රමයේ හරියද කියලා කාටවත් කියන්න බෑ ඒ ක්‍රම දෙකම ලෝකේ සාර්ථකව රටවල ක්‍රියාත්මක වෙනවා ඒ රටවල් මූණ දෙන අභියෝගයන් අනුව ඒ රටවල ඉතිහාසය අනුව ඒ රටවල සංස්කෘතිය අනුව Tamanට වඩාත් ගැලපෙන්නේ මොන ක්‍රමයේද කියන එක ඒ රටවල් විසින් තීරණය කරලා තිබෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි වසර 2000දී දේශපාලන පැමිණිදා පටන් මම හැමදාමත් පෙනී සිටියේ Sri Lanka වට වඩාත් උචිත ක්‍රමය වන්නේ විදායක ජනාධිපති ක්‍රමයයි කියන ස්ථාවරය වෙනුවෙන්. නමුත් අද ලංකාවේ තියෙන විකෘතියක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම විකෘතියක්. ඇමරිකානු ව්‍යවස්ථාවෙන් කොටසක් අරගෙන ප්‍රංශ ව්‍යවස්ථාවෙන් කොටසක් අරගෙන එංගලන්තයේ අලිඛිත ව්‍යවස්ථාවෙන් කොටසක් අරගෙන ඒ වගේම ඉන්දියානු ව්‍යවස්ථාවෙන් කොටසක් අරගෙන කෑලි කෑලි පූට්ටු කරලා මේ ව්‍යවස්ථාව රටට හඳුන්වා දුන්නෙම විකෘතියක් විදියට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ විකෘතිය තීව්‍ර කිරීම පමණයි සිද්ධ වුනේ කවුද විදායකයේ කේන්ද්‍රයේ කියන එක ඕනම රටක පවතින ව්‍යවස්ථාව විග්‍රහ කරලා විශ්ලේෂණය කළා හඳුනගන්න පුළුවන් වෙන්න ඕනි විදායක ජනාධිපති ක්‍රමය කියන්නේ ජනාධිපතිවරයා මත විදායක බල කේන්ද්‍ර වෙන ක්‍රමයකටයි අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය මත විදායක බලයේ කේන්ද්‍ර වෙන තැන තමයි වෙස්මිනිස්ටර් ක්‍රමය යනුවෙන් හඳුන්වන්නේ ඒ ලංකාවේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ කවුද ආණ්ඩුව කියන එක ප්‍රශ්නයක් ඇත්තෙන්ම එක රට තුල ආණ්ඩු තුනක් තියෙනවා එක පැත්තකින් විදායක බලතල ජනාධිපතිතුමාට තියෙනවා තව පැත්තකින් විදායක බලතල අගමැතිතුමාට තියෙනවා තවත් පැත්තකින් විදායක බලතල කතානායකතුමා මූලාසනයේ දරන ව්‍යවස්ථාදායක සභාවට තියෙනවා එක රටක් ආණ්ඩු තුනක් තුන් දෙනා තුන් පැත්තට ඇද්දම රට ඉදිරියට යන්නේ නැහැ 2015 සිට 2019 දක්වා මේ රටේ සිදු වුණේ ඒකයි රට එකතන පල්ලුණා ජාතික ආරක්ෂාව ඇදගෙන වැටුණා අද පාස්කු කොමිසම ඉදිරියේ හිටපු ජනාධිපතිතුමාත් හිටපු අගමැතිතුමාත් විවිධ ඉහළ තලයේ නිලධාරීන් බෝල පාස් කිරීමේ ක්‍රීඩාවේ යෙදෙමින් වගකීමක් ගන්න කෙනෙක් නැහැ කේන්ද්‍රීය විධායකයක් නැතිකම තමයි මේ 19 වෙනි සංශෝධනය මේ රට කරපු ලොකුම විනාශය වෙන්නේ. මේක සලාදයක්. ගරු මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි, ඒ විතරක් ජාතික ආරක්ෂාව විතරක් නෙවෙයි කඩන් වැටුනේ. ආර්ථිකය කඩන් වැටුණා. 2015 2019 වසර පහ තුලදී අපේ රටේ ඒක පුද්ගල ආදායම ඉහළ ගියේ ඩොලර් 33කින්. වසරකට ඩොලර් 6ක් විතරයි. මත්කුඩු ජාවාරම රජව පැතුරුණා. පාතාලයේ රජ වුණා. සමස්ත රටේ පාලන පද්ධතියම ඒ අවුරුදු පහේදී කඩා වැටුණා මේ 19 වන සංශෝධනයේ මේ රට කරපු විකෘතිය නිසා. අපි කියන දේ විශ්වාස නැතිනම් විපක්ෂයේ අදහන ඇමරිකාව මේ පිළිබඳ කියන්නේ කුමක්ද කියලා අපි බලමු. ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානම පර්යේෂණ ආයතනයක් වන The Heritage Foundation 2019 මාර්තු 14 වෙනිදා පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කරනවා. ශ්‍රී ලංකා A Test Case for the Free and Open Indo-Pacific Strategy නමින්. මේ පර්යේෂණ පත්‍රිකාව ඉතා පැහැදිලිව සඳහන් වෙනවා 2014 2019 යුගයේ ශ්‍රී ලංකාව එකතන පල්වීමට ප්‍රධානම හේතුව ජනාධිපති සහ අගමැති අතර ඇති වුණු ගැටුම. මේ මොහොතේ නම් ජනාධිපති අගමැති දූර දරන්නේ අයියයි මල්ලි. නිකම්ම නිකම් අයියයි මල්ලි කෙනෙක් නෙවෙයි, කිරිපැණී වගේ සහයෝගයෙන් කටයුතු කරන අයියයි මල්ලි කෙනෙක්. හැබැයි ව්‍යවස්ථාව කියන්නේ දීර්ඝ කාලයක් පවතින දෙයක්. අයියයි මල්ලි හැමදාම ඉන්නවා කියනවත්, අයියයි මල්ලි කිරිපැණී වගේ සහයෝගයෙන් කටයුතු කරයි කියනවත් කිසිම විශ්වාසයක් කිසිම සහතිකයක් ව්‍යවස්ථාවට දෙන්න බෑ. ඒක අපි 2015 2019 යුගයේදී අත්විඳා. විපක්ෂයේ තවමත් 19 මේ රට ඇති කරපු විනාශයේ තේරුම් නොගෙනමින් 19 තලුමරමින් 19 රස කරමින් හප හපා අද කතා පවත්වන අපි දැක්කා. හැබැයි මේ රටේ ජනතාව 19 මරාලයක් කියලා තේරුම් ගත්ත නිසා තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී 19 වෙනි සංශෝධනය ඉවත් කරන්න අපට 3/2 ජනවරමක් ලබා දෙන්න කියලා මේ රටේ ජනතාවෙන් ඉල්ලුවාම ඉතිහාසයේ ප්‍රථම වතාවට සමානුපාති ක්‍රමය යටතේ මා විශ්වාස කරනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට සමානුපාතික ක්‍රමය යටතේ 3/2 බලයක් ආණ්ඩුවට ලැබුණා නම් ඒ අපිට පමණයි කියලා. ඒ වගේම මේ 19 වෙනි සංශෝධන අපි පෞගියේ මැතිවරණයේ 3/2 ජනවරම ඉල්ලුවේ කෙටි කාලීනව 19 වෙනි සංශෝධනය අවශ්‍ය කරන්නටත් දීර්ඝ කාලීනව නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නටත්. 19 වෙනි සංශෝධනය වෙනස් කිරීමේදී එහි තිබෙන සාධනීය ලක්ෂණ රැක ගැනීම වෙනුවෙනුත් අපි පෙනී සිටිනවා කියන පොරොන්දු අපි ජනතාවට දුන්නා. ඒ නිසා තමයි ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරපු කෙටුම්පතෙන්ම ජනාධිපතිතුමාගේ දුරකාලයේ අවුරුදු 5කට සීමා කිරීම, පාර්ලිමේන්තුවේ දුරකාලයේ අවුරුදු 5කට සීමා කිරීම, ජනාධිපතිතුමාට දූරයේ දැරිය හැකි වාර ගණන 2කට සීමා කිරීම කියන කාරණා ඒ කෙටුම්පතේ අඩංගුණා. ඇමති මණ්ඩල යෝජනාව අනුව තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකමත් රැකගත යුතුයි කියලා ඒ කෙටුම්පතේ තිබිය යුතුයි කියලා මුල්වරට සංශෝධනය වුණා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඉදිරියේ නීතිපතිවරයා හරහා ආණ්ඩුව තවත් ප්‍රධාන සංශෝධන 5ක් ඉදිරිපත් කරා. සංශෝධන ගණනාවක් තිබුණා. හරයාත්මක වශයෙන් ගත්තොත් ප්‍රධාන 5ක් අපි ඉදිරිපත් කරා. ඒ තමයි මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වාතාවරණයේ සැකසීම ජනාධිපතිතුමාගේ වගකීමක් කියන කාරණේ. ඒ වගේම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුව හැරියක්කේ වසර දෙකමාරකට පසුව කියන කාරණේ. 7 වන උපලේඛනයේ දැක්වෙන රට නොබෙදෙන දිවුරුම ඇමතිවරුන්ට සහ ලේකම්වරුන්ට අදාළ විය යුතුයි කියන කාරණේ. ඒ වගේම මැතිවරණ කොමිසමේ සමාජික සංඛ්‍යාව 3 සිට 5 දක්වා ඉහළ නැංවීම, ජනාධිපති ලේකම් කාර්යාලයේ, අගමැති ලේකම් කාර්යාලයේ සහ කොමිෂන් සභා සියල්ලම විගණකාධිපතිගේ විගණනයට යටත් විය යුතුයි කියන කාරණා අපි නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ මේ 20 වන සංශෝධනයේ තවදුරටත් සංශෝධනය කරා. එතනින් අතර වුණේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනමත විචාරණය ආයිතුවේ සඳහන් කරපු අපේ තවත් වැදගත් කාරණා දෙකක් වෙච්ච ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය, ඒ වගේම නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම නිකුත් කරන විධානයන්, කඩකරන රජයේ නිලධාරීන්ට එරෙහිව දඬුවම් කිරීමට ඇති හැකියාව කියන මේ කාරණා දෙකම ඒ ආයුරෙම පවත්වාගෙන යා යුතුයි කියලා ආණ්ඩුව තීරණයකට එළඹුණා. මේ අනුව අපට අවසාන වශයෙන් විසඳගන්න ඉතුරු වෙලා තිබේ කාරණා හතරක් පමණයි. ඒ හදීසි පනත් සම්මත කර ගැනීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විගණනයට යටත් කිරීම, ඇමතිවරුන්ට ගන්නට පනවැති සීමාව ඉවත් කිරීම, ඒ වගේම දිවිත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දරීමට අවස්ථාව ලබා දීම. පසුගිය ඇමති මණ්ඩලයේදී ඇති වුණු සාකච්ඡාව තුළ මුල් කාරණා තුනත් ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නට ආණ්ඩුව තීරණයකට එළඹුණා. ඊයේ වෙන විට අපිට විසඳ ගන්න ඉතුරු වෙලා තිබුණේ දිවිත්ව පුරවැසියන් මන්ත්‍රී ධූර දැරීමේ කියන කාරණය පමණමයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ වගන්තිය ගෙන එන ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වළක්වා ගැනීමට ද්වේෂ සාගත චේතනාවෙන් කියන පුද්ගලබද්ධ අරමුණක් මත බව ඇත්ත වුණත්, අප මේ වගන්තිය පවත්වා ගත යුතුයි කියන්නේ පුද්ගලබද්ධ අරමුණකින් නෙවෙයි, පුද්ගලයේ ඉලක්ක කරගෙන නෙවෙයි, ප්‍රතිපත්තිමය කාරණයක් සම්බන්ධයෙන්. පිවිතුරු එළවුරුමේ මධ්‍යම කාරක සභාව ප්‍රධාන කාරණා හතරක් මත තමයි දිවිත්ව පුරවැසියන් දේශපාලන තනතුරු විතරක් නෙවෙයි රටේ වැදගත් පරිපාලන තනතුරු නොදිරිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නේ. පළවෙනි කාරණේ තමයි වෙනත් රටකට පක්ෂපාතිත්වය පළ කරන ලද පුද්ගලයෙක් ඇමතිවරයෙක් ලෙස, ජනාධිපතිවරයෙක් ලෙස, මන්ත්‍රීවරයෙක් ලෙස ඒ රටත් සමග ගනුදෙනු කිරීමේදී ඒ පුද්ගලයාගේ බැඳියාවන් අතර ගැටුමක් ඇති වෙනවා. ඇති වුණත් නැතත් ඒ පුද්ගලයාගේ අවංක භාවය පිළිබඳ ප්‍රශ්නයක්, සංකාවක් රටේ ජනතාවට මතුවේ කියන කාරණේ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි
ඔබතුමියට මේක ඉතා අදගත් රීති ප්‍රශ්නයක්. මොකද අපි ව්‍යවස්ථාවට යටත් අපේ රටේ පුරවැසියෝ විදියට දැන් මේකට කියන්නේ ගරු මන්ත්‍රීතුමිය සිංහනාද බලු කෙඳිරි. දැන් මේ බලු කෙඳිරියක් තමයි තියෙන්නේ. අද දවල් වෙනකන් සිංහනාද නගලා දැන් බලු කෙඳිරියක් මේ.
මේ ගැටලුවක් නෙවෙයි. ඇමතුමා කතා කරා.
ඒ වගේම වෙනත් රටවල පුරවැසි බව දරන පුද්ගලයන් වංචනික ක්‍රියා කර තමන් පුරවැසි බව දරන රට පලා යෑමේ අප්‍රසන්න ඉතිහාසයක් තියෙනවා. ඔය දැන් කතා කරපු ගරු මන්ත්‍රීතුමාලගේ කාලේ මහබැංකු බැඳුම් කර වංචාවේ ප්‍රධාන චුත්‍යාවෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් රටින් පැනලා සිංගප්පූරුවට පැනලා යන්න පුළුවන් වුණේ එතුමන්ලා ඒ කාලේ පැනලා යන්න ඉඩ දුන්නේ එතුමට සිංගප්පූරු පුරවැසි භාවයේ තිබුණ නිසා. ඒ වගේම සංක්‍රමණිකයන්ගෙන් බහුතරයක ජනගහණයෙන් බහුතරයක් සිටින බොහෝ රටවල පවා දිවිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරන්න දෙන්නේ. උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියාවේ ජනගහණයෙන් 97%ක් සැකසී තියෙන්නේ පසුගිය වසර 200 සංක්‍රමණය වූ ජනතාවගෙන්. හැබැයි ඒ රටේ දිවිත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙන්න මේ කියන ප්‍රතිපත්තිමය කාරණා මතයි අපි මේ කාරණයට විරුද්ධ වුණේ. ඒ අනුව මහාචාර්ය තිස්සවිතාරණ මැතිතුමා සඳහන් කළ ආකාරයට අපි ඊයේ ජනාධිපතිතුමා හමු වුණා. ජනාධිපතිතුමා ඊයේ ඉතාම හැඟින්බර ප්‍රකාශයක් කරා. එතුමා කිව්වා ආරක්ෂක ලේකම් විදියට රට බේරගත්ත මට, නාගරික සංවර්ධන ලේකම් විදියට රට හදපු මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වළක්වන්නයි මේ වගන්තිය දැම්මේ. ඡන්දේ ඇතුළෙත් මට විරුද්ධව නඩු ගියා. මා මැතිවරණ ප්‍රචාර ව්‍යාපාරයේ කරේ දෙගිඩියාවෙන්. මම දින්නට පස්සෙත් මගේ ජනාධිපති ධූරයේ දැරීම වළංගු නැති බව අධිකරණ ඉදිරි ඔප්පු කරන බවට විපක්ෂයේ වාය වාසිබස් කිව්වා. ඒ නිසා මට මේ වගන්තිය ඉවත් කරන්න ඉඩ දෙන්න. හැබැයි මේ වෙන විටත් සකස් කරමින් පවතින තවත් මාස 3කින් පළවෙනි කෙටුම්පත රටට ප්‍රසිද්ධ කරන ඊළඟ අවුරුද්දේ නොවැම්බර් මාසයට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාවට ඔබතුමාලාගේ අදහස් ඇතුළත් කිරීමට මම පොරොන්දු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ බව මේ ගරු සභාවේ අධිකරණ ඇමතුමා විසින් අද දිනේ විශේෂ ප්‍රකාශයක් කරන බවටත් එතුමා අපිට දැනුම් දුන්නා. ජනාධිපතිතුමා පිළිබඳ දීර්ඝ කාලයක් එකට කටයුතු කිරීමෙන් එතුමා කිව්කේ කෙනෙක්, කිව්වොත් කෙරුව කෙනෙක්, කියන දේ කරනවා සහ කියන දේ වෙනුවෙන් තදින් පෙනී සිටින කෙනෙක්. එතුමා අපට ලබා දුන්නේ සහතිකය මත අපි 20 වන සංශෝධනයේ සමස්තයටම සහාය ලබා දීමට තීන්දුවක් ගත්තා. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ බෙදීම ඇති කරලා අර ඌරන් කැකුළු දල්න විල්ට හබන් කුකුලන්ට මගුල් කිව්වාගේ මගුල් නටන්න හිටිය කට්ටියත් නම් මේ කනගාටුදායක ප්‍රවෘත්තියක් වේවි කියලා සඳහන් කරමින් නව ව්‍යවස්ථාව මේ රටට ගැලපෙන, මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ප්‍රතිමූර්තිමත් කරන නව ව්‍යවස්ථාව නුදුරු අනාගතයේම ගෙනෙම වෙනුවෙන් ආණ්ඩුව තුළ අපි පෙනී සිටිනවා කියන පණිවිඩය ජනතාවට ලබා දෙමින් මම නියඳ වෙනවා.
ස්තුතියි ගරු රවුෆ් හකීම් මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 20ක් කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම ඉතාම සතුටු වෙනවා අපගේ උදේ ගමන්පිල අමාත්‍යතුමාගෙන් පසුව මට මේ කතාව කිරීමට අවකාශය ලැබීම පිළිබඳව. එතුමන්ගේ කතාවේ විවිධාකාරයේ ව්‍යවස්ථාවන් පිළිබඳවත්, ඒ වගේම අපේ ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් අතරේ තියෙන ඒ කිට්ටු සමීප සහෝදරත්වයේ පිළිබඳවත් කතා කරමින් කිරි පැණි වගේ එතුමන්ලා දෙන්න ඉන්නවා කෙනෙක්ත් අපි කවුරුත් අභියෝගයට ලක් කරන්නේ නැහැ. අපි දන්නවා, අපි දැක්කා අර පිත්තල හන්දියේ ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හැටියට හිටිද්දී ඇතිවෙච්ච ඒ කුරුවිරු ප්‍රහාරයෙන් පසුව ඒ සහෝදරයන් දැන්න බදාගෙන ඒ ප්‍රීතිය ඒගොල්ලෝ ඒ කොයි ආකාරයටද කාටත් ඒක බලාගන්න සිදුවුණේ කියන එක අපි කවුරුත් දන්නවා. ඒක අද වගේ අපට ඒක මැවි පැනෙනවා. ඒ හින්දා ඒ ගැන අපි මෙතන කතා කරන්න ආවේ නැහැ. නමුත් අපි කතා කරන්නේ රටේ ව්‍යවස්ථාව පිළිබඳව. සහෝදරයන් දෙන්න පිළිබඳව නෙවෙයි. ව්‍යවස්ථාවේ අඩංගු වෙන කරුණු අපි සදාකාලීනව මේ රටේ පාලනයට වැදගත් විශේෂ යෝජනා හැටියට ඉතාම ගැඹුරින් ඊට වඩා උවමනාවෙන් බැලිය යුතුයි. දැන් බලන්න මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, දැන් අපේ උදේ ගමන්පිල අමාත්‍යතුමත් නීතිඥවරයෙක්, ඒ වගේම අපි කවුරුත් එතුමන්ගේ ග්‍රන්ථයන් කියලා තියෙනවා අපේ ශිෂ්‍යයන් හැටියට අපේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමන්, නීති ශිෂ්‍යයන් හැටියට එතුමන්ගේ ග්‍රන්ථය තමයි අපි හැදෑරුවේ අපේ නීති විද්‍යාලයේ විභාගවලට. මෙතන අධිකරණීය ස්වාධීනත්වය පිළිබඳව තියෙන අභියෝගය පිළිබඳව මං වචන ස්වල්පයක් කතා කළ යුතුයි. දැන් බලන්න, මෙතන විශ්‍රාමික විනිශ්චකාරවරුන්ගේ සංගමය අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා වෙත ලිපියක් යවමින් 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ සඳහන් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් තම සංගමයේ බරපතල ව්‍යාකූල බව පළ කරලා තියෙන බව මෙතන මම ඒ උපුටා දැක්වීමට කැමැති. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවන් තෝරා ගැනීම සහ පත්කිරීම සම්බන්ධයෙන් ඇතිකර තිබෙන බලතල වෙනස් කිරීම ඔවුන්ගේ ලිපියෙන් දැඩිව අවධාරණය කර තිබෙනවා. රජයක ප්‍රධාන පාර්ශ්වය තුන සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ලැටිම හවුස් ප්‍රින්සිපල්ස් කියන ඒ මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර ඇති ඒ සංගමය නීතියේ ආධිපත්‍ය රැකගැනීම සඳහා විනිශ්චකාරවරුන් පත්කිරීමේ ක්‍රමවේදය මහජනතාවට විනිවිද පෙනෙන ආකාරයට සහ වගකීමක් සහිත ආකාරයට සිදු කිරීම වැදගත් බවද පෙන්වා දී තිබෙනවා. විනිසුරුවන් පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව වෙනුවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පමණක් බලය ඇති පාර්ලිමේන්තු සභාවක් පත්කිරීම යෝජනාව සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරන බවද, ඒ වගේම ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ ඉහළ අධිකරණයේ විනිසුරු පත්වීම සඳහා නම් නිර්දේශන කිරීමේ බලයද සහිතව ව්‍යවස්ථාදායක සභාව තබාගත යුතු බවය. මේ සම්බන්ධයෙන් අලි සබ්‍රි ඇමතිවරයාගෙන් තම පිළිතුරක් ලැබී නැති බවක් අපි දන්නවා. නමුත් විශේෂයෙන්ම දැන් ඒ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ. දැන් මේ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් අපි ඇති කරනවා. ඒකට විකල්පව. නමුත් මේ පාර්ලිමේන්තු සභාවේ අගමැතිතුමාගේ නියෝජිතයා, ඒ වගේම විපක්ෂ නායකතුමාගේ නියෝජිතයා තමන්ගේ අභිමතය පරිදි ඉවත් කිරීමේ අයිතියක් ජනාධිපතිතුමාට හිමි වෙනවා. දැන් මේක විශාල විකාරයක්. ඉතින් මෙවැනි අත්නෝමතික බලයක් ජනාධිපතිතුමාගේ අතට ගියාම දැන් පහළ තලයේ ඉඳලා අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනකන් ඉන්න මිනිස්ටර්කාරවරුන්ගේ මානසිකත්ව වෙන බලපෑම් පිළිබඳවත් අපි හිතා බලන්න ඕනේ. උසස් වීම පිළිබඳව, පත් කිරීම පිළිබඳව ඇතිවෙන මේ තත්ත්වය අතිශයින්ම භයානකයි. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ වගේ විවිධ කාරණා අපිට කියාගෙන යන්න පුළුවන්. නමුත් සීමිත කාල සීමාවක් තියෙන බැවින් මම විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් මම ලිඛිතව මගේ කාරණා කීපයක් මේ සභාවේ කීමට කැමතියි. What we witness today, Honorable Presiding Member, is a slow, solemn sleepwalk of a whole nation in a quasi-sitting procession carrying the spiritless body of a defunct democracy to an early grave pre-purchased by 69 lakhs of our people. It is true, Parliament has virtually become servile. After the 20th Amendment, our servility is there for everybody to see. The simple truth is that tyranny crawls in quietly, continuously, unremittingly. When the population with all shades of opinion, with all types of beliefs on what is good, bad and ugly, gives in to the most primal of all human emotions, fear. Who benefits from fear? It is the poor, the marginalized, and the minorities who are the first casualties of fear, Madam Presiding Member. We must learn from history. The German Reichstag passed the now infamous Enabling Act in 1933 after a general election. The Enabling Act passed total complete control of the state to the National Socialist Party. In effect, it gave complete and absolute power to one single leader. What happened thereafter is history. Now let me be clear. It first happened in 1978. Yes, we promulgated the constitution with executive presidency. We opened the economy. It also created two abominably brutal insurrections in the south and the north. It opened the path to open defiance of the Supreme Court by the ruling political class. The undermining of the people's confidence in the democratic order started in 1978. So let us be clear. The issue that confronts us has a genesis of its own. The 19th Amendment has many flaws. We admit that. They should be addressed. It also contained a commendable aspect. The 19th Amendment removed the notion of an infallible presidency. That is the only redeeming feature of the 19th Amendment. It should have paved the way for a new constitution. Honorable Nimal Siripal da Silva was one who wanted this done. That did not happen. It did not happen because we failed to see the essential nature or elan vitals of other presidential aspirants who had vested interest in retaining the system. Since the introduction of the 1978 constitution, we have seen the emergence of a sizable constituency that prefers presidentialism to a parliamentary system. The 1978 constitution is a Faustian pact. Like in German folklore, a pact with the devil. President Chandrika Kumaratunga was not constrained by a constitutional council. She bypassed the most senior judge of the Supreme Court, Justice Mark Fernando. Rest is history. Then the former Chief Justice Sarath Silva came to be appointed. As I said, the 1978 constitution is a Faustian compact. That is what happened to the daughter of the two great liberal democratic prime ministers of independent Sri Lanka. Chandrika Kumaratunga, in 1994, and the incumbent prime minister Mahinda Rajapaksa could have embarked on drafting a new constitution during their terms of office. It did not happen. Why? Oscar Wilde provides the answer. The only way
to get rid of temptation is to yield to it. Resist it, and your soul grows sick with longing for the things it has forbidden to itself. So Oscar Wilde did say he can resist anything but temptation. This is what happened to the former presidents. In this light, that the president should be vested with more authority to deliver on his vision of prosperity is mere rhetoric to justify the 20th Amendment. The 19th Amendment is disparaged because it created two power centers. All of us know that. Two power centers from two different parties. That is even worse. There is indeed some truth to it. That was mainly because it had the fatal flaw of allowing the then president to retain some powers. The prime minister and the president belonged to two different parties, and there was a startling ideological and cultural mismatch. And that is being played out before the presidential commission now, at a different battlefield. We are very sorry to see what's happening to our national leaders, pitted against each other, accusing each other, and it is a very sorry plight, Madam Presiding Member. The Prime Minister and the President belonged to two different parties, and there was a startling ideological and cultural mismatch. It was a deadly dichotomy that sent the United National Party into oblivion. Madam Presiding Member, that is not the case today. I plead with the President. You have all the powers. His Excellency the President has all the powers. You need plus the goodwill of most of the population. In 2015, I spoke in Parliament wherein I expressed my remorse in supporting the 18th Amendment. When I appeared before the Supreme Court in person when the 20th Amendment case was taken up, I mentioned this. The 18th Amendment did not enhance the powers of the presidency. It only served to contaminate it. Nepotism and cronyism made a perversive presence, and xenophobia was unleashed against minorities. I therefore argued for the restoration of the 17th Amendment and to restrain and not remove certain discretionary authority vested in the President. We saw the 19th Amendment as an interim measure, with our final objective being the fashioning of a new constitution where we could finally resolve the conundrum of being trapped in a kind of lost land between Westminster type of parliamentarism and the Gaullist type presidentialism. Madam Presiding Member, we were suitably and substantially guided by the exhortations of the most venerable late Madhulwave Sobhita Thera, who sought not constitutional perfection, but the simple ideal of a just and fair society. I saw the detrimental aspects of the 18th Amendment, and I implore the House to learn from the ill effects of the 18th Amendment and also the flaws in the 19th Amendment. By all means, redress the flaws in the 19th Amendment, but do not throw the baby with the bathwater. It is in his celebrated tract, Republic, Plato makes a piercingly precise observation very relevant to us in this debate today. He feels, as a rule, tyranny is a natural result of democracy itself. Democracy can produce despots. Democracy provides ample opportunity for would-be despots to make misleading oratory to the effective instrument of mobilizing popular support. The idea is simple. It is a revolt of the common man against the corrupt elite who make up the political class. Populism, we call it. Populism can transform democracy. It disfigures democracy. Populism has been rightly described as an autoimmune disease that eats up the vitals of democracy. It produces a loyal constituency that has no desire or taste for independent judiciary or any other institutional arrangements for sharing power. They are too much in love with the leader to demand transparency, and too much in awe or the leader to demand accountability. Worldwide democratic pluralism is on a steady retreat. In almost every majoritarian democracy, the minorities are living on the edge amidst deteriorating socio-economic conditions. Majoritarian or populist politics has produced a new kind of political rhetoric that places a premium on name-calling, reducing the space and stifling the imagination required to arrive at rational judgments and just processes. The temptation to jump on the bandwagon to score political points precludes principled politics. The easy way out is to appease the majoritarian sentiments and their primordial instincts. As a minority political party leader, I feel helpless and distraught to see my community being demonized purposefully. And that is, I must thank Field Marshal Fonseca for raising some of those issues, pertinent issues regarding this demonization of Muslims and how harmful it is for nation building. Prime Minister Nehru of India, who warned against communalism of the majority, as reported in the Morning Times on 12th May 1958, open quote, "The communalism of the minority was dangerous, but it petered out some time or the other. But the communalism of the majority is far more dangerous than the communalism of the minority because it wears the garb of nationalism. We have this communalism ingrained in us, and it comes quickly at the slightest provocation. And even decent people began to behave like barbarians when this communalism is roused in them." Close quote. This is what late Jawaharlal Nehru, the first Prime Minister of India, said about communalism of the majority. Scapegoating Muslims has become another new normal. Muslims are being ostracized for being different, for being clannish, and being successful in commerce. There are more poor Muslims than rich Muslims. The Muslim community reflects the same socio-economic indicators as the rest of the population. But the Muslims are perceived not only as rich and more prosperous, but that they amassed wealth by dubious means and methods. The anti-Muslim rhetoric used by politicians have become increasingly more and more virulent. What is tragic is that the anti-Muslim rhetoric and racism is now taken for granted. The narrative of hate and contempt is now normalized. The groups affected by this rhetoric are getting mobilized and targeting Muslims. And this is happening day in and day out, and we have seen of late what is happening. Now, it's like the proverbial case of a genie out of the bottle. Now, this demonization of Muslims is a genie. It may have granted you favors of forming a very formidable government, but then, having had the favors, now it is refusing to get back into the bottle. It is out there to eat you and devour you. And that's a dangerous situation today faced by the ruling elite in this country. We've seen examples of this happening. Honorable Iran Vikramaratna raised the issue of young lawyer Hizbullah's plight. And I can see this genie is after him for having raised a very rational, sane issue about a lawyer in custody and the due process that should be applied towards him. And this is the plight today. And therefore, may I, before summing up, Madam Presiding Member, we, the Excellency, have met a few times to consider these amendments, which has far-reaching consequences to the equilibrium of power as between executive, legislature, and the judiciary. Some members who are representing the Eastern Province were urging us to consider this bill and its present contents as sought to be amended, amended positively, hoping that would be politically pragmatic given the development needs of the area. These are some of our members who have been talking about this to us.
Honourable Member, your time is up. Please wind up.
Yes. Just a few minutes. Just one more minute. I have taken up the position that several of the provisions are inimical to the concept of separation of powers, and as a matter of fact, would make Parliament too servile to the executive and almost certainly compromise the independence of the judiciary. I will be meeting our parliamentary group, which consists of 5 members, to once again explain my personal stand and urge them to vote based on the principles I have laid out in my deliberations. It is my fervent hope that the political expediency for the sake of compromises should not be doled out as political pragmatism. Madam Presiding Member, Mammi Avasan Kirimata Pera
Obatumai Kale Avasan Garu Mantrituma.
Oh, Mama Avasan Kirimata Pera Sulu Velak Itama Kitting me Amaradeva Shurian Etumange me Sindhu Akpilibanda Vishesha meke Tanu Kipya Tanha Asha Olangu Karela Kena Patangana Gite Kieno Tanaka Mehema Tanha Asha Andurehi Kalambi Elia Soyanu Hamada Andure Andura Dakinu දෙපැත්තෙම ඉන්නවා අපි තමයි අඳුරේ කැළඹී එළිය දකින්නු. ඒ පැත්තේ ඉන්නවා සැමදා අඳුරේ අඳුර දකින්නු. එහෙම කියමින් මම සමුගමු.
ස්තුතියි.